ගරුතර ස්වාමීන් වහන්ස,
මාගේ සිත කාමුක හැඟීම් වලට බරයි. භාවනා කිරීමට යාමේදී මාගේ සිත විවිධ කාමුක අරමුණු කරා දිවේ. සිත එකඟ කරගත නොහැක. ඒ සඳහා ඉන්ද්‍රිය භාවනාව කළ යුතු බව ඔබ වහන්සේගේ දේශනා සුර සඳහන් ව ඇත. එම ඉන්ද්‍රිය භාවනාව කෙටියෙන් පහදා දෙන්න.
කාම අදහස් වලින් හිත පෙළෙනකොට භාවනා කර ගැනීමට අමාරුයි. එතන ඒ වගේ අවස්ථාවක් තුළ සංසිඳවා ගැනීම පළමුව සිද්ධ කර ගන්න ඕනේ. භාවනාව සිද්ධ කර ගැනීමට සමතේ අවශ්‍යයි කියන්නේ ඒකයි. සමතේ කියන්නේ නීවරණ සමත කර ගැනීම. නීවරණ සමත වෙන කොටයි සමත කියන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ සමත වුණා නම් මේකට කියනවා සමත කියලා. ධ්‍යාන කියන්නේ සමත ලබාගෙන ඉන් එහාට තිබෙන්නා වූ සමත භාවනා කොටසයක්. සමතයේ කියන එක අවශ්‍යයි විදර්ශනාවට. එහෙනම් කාමච්ඡන්දේ ව්‍යාපාදේ කියන මේ දෙක තමයි අපි අවිජ්ජා දෝමනස්ස කියලා හඳුන්වන්නේ. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ආදි වශයෙන් සතර සතිපට්ඨානී විග්‍රහ කිරීමේදී සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. අවිජ්ජා දෝමනස්ස කියන්නේ දැඩි ලෝභය සහ දෝමනස දුරු කර ගැනීමට කළ යුතු වැඩ පිළිවෙල තමයි කායානුපස්සනාව. දැන් හොඳින් තේරුම් ගන්න ඕනේ මේ කායානුපස්සනාව කියලා කියනකොට ඒ වගේ සතර සතිපට්ඨානිය කියනකොට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර අනුපස්සනාවන් විග්‍රහ කරනකොට බුදු පියාණන් වහන්සේ දේශනා කර දෙන එක්තරා පහදු ක්‍රමයක් තියෙනවා. මේ දෙපළත් අපි දැනුම් දෙය තියෙනවා. එකක් වඩන්නේ තුනක් වැඩි. තුනක් වඩන්නේ හතරක් වැඩි. හතරක් වැඩින්නේ හතක් වැඩි. හතක් වැඩින්නේ දෙකක් වැඩි. මේ එක්තරා දහම් ගැටලුවක්. මේක කුමක්ද කියලා විග්‍රහ කරනවා. එකක් වඩන්නේ කියන්නේ එකම ඉන්ද්‍රිය භාවනාව. එකම ඉන්ද්‍රිය භාවනාව වඩනකොට තුනක් වැඩෙනවා කිව්වේ ත්‍රිවිධ සුචරිතය. කාය සුචරිතය, වාග් සුචරිතය, මනෝ සුචරිතය. අන්නේ තුනක් වැඩෙනකොට හතරක් වැඩෙනවා කිව්වේ සතර සතිපට්ඨානයි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. හතරක් වඩනකොට හතක් වැඩෙනවා කිව්වේ සත්තබොජ්ජංග. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගය කියන මේ බොජ්ජංග භාවනාව. එතකොට බොජ්ජංග භාවනාව වැඩනකොට සතක් වැඩනකොට දෙකක් වැඩනවා කිව්වේ විද්‍යා විමුක්ති කියන ප්‍රතිඵලයි. විද්‍යා ඥානය කියලා කිව්වේ මාර්ගය පූර්ණ වෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ලබන්නා වූ නෝන නැගෙනවා. ඒ වගේම නෝන නැගෙනකොට එතනින් ප්‍රතිඵලයේ වශයෙන් ඵලය ලැබෙනවා, මාර්ගඵල අවබෝධය ලැබෙනවා. මෙන්න මේ ආකාරයට තමයි ඒ භාවනා ක්‍රමය පෙන්ලා දෙන එකක් වැඩිම මුල් කරලා පෙන්නනවා. එකක් වැඩිම කියන්නේ මේ ඉන්ද්‍රිය භාවනා පහසුම ක්‍රමය. ඉන්ද්‍රිය භාවනාව වඩන හැටි පෙන්නකොට එක්තරා දේශනාවක් තියෙනවා. පරාසරිය කියන බ්‍රාහ්මණ ගුරුවරයෙක් හිටියා බුදුරණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. ඒ පරාසරිය කියන බ්‍රාහ්මණ ගුරුවරයා තමන්ගේ ගෝලයට කියා දෙනවා ඉන්ද්‍රිය භාවනාව. ඇස තියෙද්දි අන්ධෙක් වාගේ ඉන්න, කන තියෙද්දි බහිරෙක් වාගේ ඉන්න, මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය භාවනාව කියා දෙනවා. මේ පරාසරි බ්‍රාහ්මණගේ එක්තරා ගෝලයේ බුදුරජාන් වහන්සේලාට ඇවිදිලා අහනවා, "බාග් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ ශ්‍රාවකින්ට ඉන්ද්‍රිය භාවනාව කියා දෙනවද?" කියලා මෙහෙම අහනවා. හරියට දැනුවත් එක් වාගේ බුදුරජාන් වහන්සේගෙන් අහනවා. එතන බුදුරජාන් වහන්සේ අහනවා, "ඔබට ඔබේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාව කියා දීලා තියෙනවද?" ස්වාමීන් කියා දීලා තියෙනවා. කොහොමද ඒ කියා දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඒ ගෝලයාගේ පරාසිරි බ්‍රාහ්මණයා ගෝලයාගේ අහනකොට කියනවා, "ඇස තියෙද්දි අන්ධෙක් වාගේ ඉන්න, කන තියෙද්දි බහිරෙක් වාගේ ඉන්න, මෙන්න මේ විදිහට අපිට කියා දීලා තියෙන්නේ." ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, "ජාත්‍යාන්ද ජාති බදිර කියා දෙගොල්ලක් ඉන්නවා. උපතින්ම අන්ධයි, උපතින්ම බහිරි. ඉතින් අන්ධයටයි බහිරටයි අන්ධයා වාගේ බහිරා වාගේ ඉන්නකොට ඒ වගේම ලැබෙනවා නම් මේ ඉන්ද්‍රිය භාවනාව අන්ධයින්ටයි බහිරටයි හොඳට වැඩලා තියෙන්නේ නැහැ. මේ තර්කානුකූල හේතු ඇති ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරුව ඒ පරාසිරි බ්‍රාහ්මණයාගේ ගෝලයා බිම් බලාගෙන නිහඬව ඉන්නවා. ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ එම ස්ථානයේ ඉරවැඩ ඉන්නවා. බුදුරන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ආනන්ද මේ වරණ්ඩක ගුරුවරයේ ගෝලයෙකුට ඉන්ද්‍රිය භාවනා කියා දී නැහැටි කියලා. ඉතින් ඒ කියන කාරණේ විග්‍රහ කළා. ඒ වෙලාවේදී බුදුරන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ආනන්ද හාමුදුරුවෝ, ස්වාමීනි ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න කාලයයි, සුගතයන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න සුදුසු කාලයයි කියලා මේ ඉල්ලීමක් කළා. එහෙනම් ආනන්ද මේක අහගන්න කියලා බුදුරන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාව විග්‍රහ කළා. අපිට පාලියෙන් මේ අරගන්න ඕනේ, මේ අදහසයි ඕනේ, මොකද තේරුම් ගත යුත්තේ අදහස. ඒකයි අපිට අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් තෝරා ගන්න මේ ඉන්ද්‍රිය භාවනාව වඩන හැටි බුදුරන් වහන්සේ එකින් එක විග්‍රහ කරනවා. ඇස තියෙනවා, රූප පේනවා, හොඳට බලන්න පුළුවන්. එතන මේ ඇහෙන් රූප බලනකොට මොකද්ද ඇති වෙන්නේ? ප්‍රියමනාප රූප එනවා. ඇහැට අප්‍රියමනාප රූපත් මුණ ගැහෙනවා. ප්‍රියමනාප රූපත් මුණ ගැහෙනවා. එයා නුනුවණින් මෙනෙහි කරනකොට නැත්නම් ප්‍රඥාවෙන් තොරව ඒ ධම් ඒ භේනියා මෙනෙහි කරන්න ගියොත් එහෙම ඇලීමක් ඇති වෙනවා. අර ඉෂ්ට ප්‍රිය අරමුණ වෙනකොට අනිත්‍ය අප්‍රිය අරමුණට ගැටීමක් ඇති වෙනවා. අවිද්‍යා දෝමනස කියන දෙකයි මේ කියන්නේ. මෙන්න මේ දෙක ඇති වෙනවා. මේක ඇති වුණාට පස්සේ ලෝක සත්‍යයේ තිරිතක් තියෙන ඒ පසපත හඹා යනවා. ඇලීමක් ආවොත් ඇලීම පසපත යලි යලි බලනවා. යලි යලි ආස්වාද විඳිනවා. ඒවා වර්ණා කරනවා. ඒවා පිළිබඳව යලි යලි වැදීමට කය මෙහෙයවනවා. ඇහැ නැත්නම් ඇහැ මෙහෙයවනවා. මෙන්න මේ විදිහට කරනකොට කවදාවත් ඇහැට එන්නා වූ රූපකාමී ඇහැ මුල් කරගෙන හටගන්න රූපකාමී නිසා යම් විඥානයක් හටගත්තා නම් අන්නේ විඥානෙ පිහිටලා වැඩෙනවා. වැඩෙන කොහෙද? කර්ම භවයේ. අත්ති උප්පත්ති භව, අත්ති කම්ම භව, අත්ති උප්පත්ති භව, භව දෙකක් විග්‍රහ වෙනවා. එකක් කර්ම භවයේ, එකක් උප්පත්ති භවයේ. අන්න කර්ම භවය කියන්නේ මොකද්ද? වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංකාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ කියන්නේ. මෙන්න මේ ස්කන්ධ හතරට කියනවා කර්ම භවය. මේ ස්කන්ධ කියන එකයි වේදනා සංඥා සංකාර විඥාන කියන මාත්‍රයි දෙකක්. මේවා හොඳින් තෝරා ගන්න ඕනේ. වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ඒ මොහොතේ හැට ගන්නා වූ කුංචි මොහතක්. ස්කන්ධය කියන එක ඊට වඩා හුඟක් විශාලයි. සීමා කරන්න බෑ. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ඝන හීන ප්‍රනීත දුරළඟ. එතකොට ඔය ආකාරයේ රූපස්කන්ධයේ, වේදනා ස්කන්ධයේ, සංඥා ස්කන්ධයේ, සංකාර ස්කන්ධයේ, විඥාන ස්කන්ධයේ කියන ඔක්කොම ඔය විදිහට බලන්න ඕනේ. බලපුවම ස්කන්ධය සකස් වෙන්නේ ඔන්න ඔය කියන කාරණා සම්පින්දනේ වෙලා. එතන මෙන්න මේ ආකාරයෙන් විඥාන ස්කන්ධය සකස් වෙන්නේත් ඔය විදිහටයි. ඉතින් අතීතයේ යම් කිසි රූප බලලා ඔය විදිහට ආස්වාද සහගත ආස්වාජනක අදහස් ඇති කරගෙන ඒවා පිළිබඳව කය මෙහෙයවනවා නම්, වචනේ මෙහෙයවනවා නම්, හිත මෙහෙවර ඒක ආස්වාද වශයෙන් ඇසුරු කරනවා නම්, හිතෙන් කයෙන් වචනින් මේ සංඛාර ගොඩනගෙනකොට පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය සිද්ධ වුණාම මොකද වෙන්නේ? අන්න එකේ ගොඩනගින මේ විඥාන ස්කන්ධය. විඥාන ස්කන්ධය තුළ කර්ම බීජ නැත්නම් ඔය කියන්නා වූ කර්ම භවී පිහිටන්නා වූ කර්ම බීජයක් හැටියෙද ඔය කර්ම විඥාන පිහිටනවා. පිහිටලා වැඩෙනවා. ඒක ආහාරය මොකද්ද? යලි යලි මනවරණ රූප බල බලා ඒවා ගැන මනවරණසේ හිතමින්, ඒවා ගැන මනවරණ ආකාරයෙන් කතා කරමින්, ඒ වගේම ඒවා ඇතුළු කරමින් ක්‍රියා කරමින් ඇහැවලා ඒවා ඇතුළු කරමින් ඒ හිතන කියන කරන වැඩ පිළිවෙල නිසා ඒවා ආහාර කරගෙන තමයි අර විඥානේ වැඩි. මේක එක්තරා සිද්ධාන්තයක්. සංඛාරපත්‍ය විඥානං කියන සිද්ධාන්තයෙන් ඔබ සිද්ධ වෙනවා. ඉතින් සංකල්පත්‍ය විඥානං කියන එක දෙයාකාරයි. එකක් පටිසන්ධි විඥානය හැදෙන තැන, අනික ප්‍රවෘත්ති විඥානය හැදෙන තැන. ප්‍රවෘත්ති විඥානය හැදෙන තැන කියන්නේ ඔන්න ඔය කියන කර්ම විඥානි සකස් වෙන හැටි. සංකාර වුණාද අපි යමක් අරමුණු කරගෙන ප්‍රියමනාපයෙන් හිතනවා නම්, කියනවා නම්, කරනවා නම් අන්න ඒවා තමයි ඒ සංකාර කියන්නේ. ඒ හේතු කොටගෙන ඒකට ගැළපෙන්නා විඥානය වැඩෙනවා. නැන රූප රාගය මුල් කරගත්ත, රූප කාමී මුල් කරගත්ත විඥානය වැඩෙනවා. කාම විඥානය ඒ කාම විඥානයක් වැඩුණොත් මොකද වෙන්නේ? කාමයන්ගේ මිදෙන්න බෑ. ඊට පස්සේ කොච්චර හරි මොකද කරන්නේ? ඒ විඥානය අදහසේ වෙනවා. මතු කර දෙනවා. අපි ස්වභාවයෙන් අපි වචනයක් කියනවා මේ කාලේ යටිහිත කියලා එකක්. ඔය යටිහිත කියලා කියන්නේ මොකද්ද? ඔන්න ඔය කියන කර්ම විඥානයට. ඊ යටිහිතේ තියෙන අදහස් උඩුහිතන මතු වෙනවා කියලා අපි කතාවට කියනවා. උඩුහිත කියන්නේ හිතන ඒවා. හිතන හිතවිලි නැත්නම් සංකාර වලට තමයි අද මනෝ සංකාර වලට නැත්නම් ඒක තමයි අපි හිතවිලි වලට තමයි කියන උඩුහිත කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. වචනයක් කියනකොට වචනයක් කියන්නේ ඉතලා කියන්න හිතනවා. හිතලා කතා කරනවා. කතා කරන වෙලාවෙදී ඒ වචනේ බලවත් වෙලා හිත බලවත් වෙලා හිතත් තමයි කතා පිට වෙන්නේ. ඒ වගේම ක්‍රියාත්මක වෙනවා. කය ක්‍රියාත්මක කරනකොට අපි ඉතෙල්ලා මෙහෙම කරන්න ඕනේ අර හිම කරන්න ඕනේ යන්න ඕනේ ගමනක් මෙහෙම හිතලා. ඊට පස්සේ ගමනේ යනවා. යනකොටත් හිත ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හිතන කියන කරන වැඩපිළිවෙලට හිතවිලි ක්‍රියාත්මක වෙනකොට අපි උඩු හිත කියලාද මේකත් මේ කාලේ කතා කරන්නේ ඔන්නේ සංඛාර වලට. කාය සංඛාර, වාචී සංඛාර, මනෝ සංඛාර. කාය සංචේතන කාය සංඛාරා, වාචී සංචේතන වාචී සංඛාරා, මනෝ සංචේතන මනෝ සංඛාරා කිව්වේ අද ඔය උඩු හිත කියලා කතා කරන එකට. අද යටිහිත කියන්නේ මොකද්ද? ඔන්න ඔය කියන කර්ම විඥානය. එතකොට උඩුහිත යටිහිත කියලා මේ කොටස් දෙකකට වෙන් කළේ ඕකයි. අර යටිහිතේ තියෙන ඒවා අදහස් මත වෙලා උඩුහිත දෙනවා කියලා අද සාමාන්‍ය දල වශයෙන් මේ කලින්ම මනෝවිද්‍යාවකින් ලෞකික මේ නැත්නම් නූතන මනෝවිද්‍යාවකින් ඔය අදහස් දෙන්නේ ඔන්න ඔය ටිකට. මොකද්ද සිද්ධ වෙන්නේ? කර්ම විඥානය පිහිටලා ඒ වැඩිලා. ඒ කර්ම විඥානය හැම වෙලෙම අදහස් දෙන්න පටන් ගන්නවා ඒ දේවල් ඉල්ලලා. කර්ම විඥානෙට ආහාර ඉල්ලලා. ඒ ආහාර මොනවද? යලි යලි වනවඩ රූප බලන්නම පොළොව වුණා. ඒතකොට මනස එක්තැන් කරගන්න බැ, නිදහස් කරගන්න බැ. ඒකක් කියන්නේ ඔය කිව්. ඒතර මොකද කරන්නේ? දැන් අපි එකක් කියනකොට මේක තේරුම් ගන්න ඕනේ. සුතමේ පඤ්ඤාවෙන් මේක අහන්න ඕනේ. චින්තාමේ පඤ්ඤාව ලැබෙන හැටි ඉතර මම විග්‍රහ කරලා දෙනවා ඊළඟට. දැන් මොකද කරෙන්නේ? දැන් මේ සුතමේ පඤ්ඤාවෙන් තමයි සෝතාවදානෙහිවත් දැන් බණ අහනකොට සවන් දීගෙන ඉන්නවා. ඔක සෝතාවදාන තම් පජානනා පඤ්ඤා සුතමේ ඥානං කියලා මේක මනසී දකින්න නුවණට කියනවා සුතමේ ඥානි. දැන් හොඳට තේරුම් ගන්න ඕනේ. තං සුනාත සාදුකම් මනසිකරවත කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ අහන්න හොඳට මෙනෙහි කරන්න කියලා කියන්නේ අන්න ඒක තමයි ඉතලා කරන්න ඕනේ. මෙනෙහි කරනකොට තමයි සුතමේ ඥානෙ පහළ වෙන්නේ. ඒක අත්‍යවශ්‍යයි නිවන් දකින්න. ධර්ම අවබෝධය ලබන්න. දැන් හොඳට අහගෙන ඉන්න ඕනේ වෙන වැඩ නැතුව මේ කියන එක හොඳට තෝරා ගන්න. ඒතර මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් ඇහැට රූපයක් පේනකොට ඔන්න ඔය විදිහට ඇලීමක් එනවා. තමහට අනිත්‍ය අප්‍රිය අරමුණක් එනවා. ඒතර මොකද වෙන්නේ? තමන් ඇලුම් කරන දේට බාධකයක් එනවා. තමුන් ඇලුම් කරන දේ යම්තා බලවත්ද? ඒ බලවත් වෙච්ච තරමට ඒකට බාධක එනකොට ගැටෙනවා. හිතර දූෂිතතාවයක් ඇති වෙනවා. දූෂිතතාවයක් ඇති වුණාම හටගන්නේ ද්වේෂ විඥානය. අතින් රාග විඥාන හටගන්නවා. විරුද්ධ දෙයක් ආවොත් ද්වේෂ විඥානයක් හටගන්නවා. අන්න ඒතර රාග විඥානයක් හටගත්තහම අවිද්‍යාව සහගතව නම් හටගත්තේ ඒක කාමයේ මුල් කරගෙන කාමච්ඡන්දයක් හැදෙනවා. අන්න නීවරණයක් හැදෙන හැටි. කාමච්ඡන්ද නීවරණයක් වෙනවා. ඒතර දහම් වැහෙනවා. දහම් තෝරාගන්න බැරුව යනවා. ඒතර මොකද කරන්නේ? අනික තමයි ද්වේෂ විඥානි. විරුද්ධ දෙයක් ආපුහම ඒකට විරුද්ධව ගැටෙන මානසිකත්වය ඇති වෙනකොට ඒකෙන් හටගන්නවා ද්වේෂ හිතක්. අන්න ඒකත් අර කියනවා කර්ම භවී පිහිටන. ඒ පිළිපුවා මේකට කියනවා ද්වේෂ විඥානයක් හටගන්නවා. ද්වේෂ විඥානය මොකද කරන්නේ? හැම වෙලේම විරුද්ධ අදහස් එවනවා. ගැටෙන අදහස් එවනවා. අන්නේ අදහස් එනකොට අපිට හටගන්නවා අවිජ්ජා දෝමනස කිව අවස්ථාව. නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාද කියන ඊළඟ නීවරණය හටගන්නවා. මේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි කියන නීවරණ දෙක හටගත්තොත් මේ ධර්මාවබෝධයේ විශාල බාධාවක්. සමාධියේ විශාල බාධාවක්. ওই දෙක තියෙනකන් සමාධිය වඩන්න බෑ. ප්‍රඥාව වඩන්නත් බෑ. දෙකටම බාධා වෙනවා තියෙන අවස්ථාවක වැඩින්නේ. ඉතින් ඒ නිසා තමයි මේ ඉන්ද්‍රිය භාවනාවේ මොකද කරන්නේ? ඔන්න ඔය කියනවා කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි කියන්නේ. මේ නීවරණ දෙක දුරු කරගන්න මූලික පසුතලිය හදලා දෙනවා. ඉතලම කරලා දෙන්නේදී. එහෙනම් දැන් කොහොමද ඒක කරගන්නේ? දැන් අපි දැනගත්ත එක දෙයක්. මේ විඥානීය සකස් වුණ දෙයක්. සකස් වුණේ මොකක් නිසාද? ඇහෙන් රූපයක් බලලා නුනුවනින් මෙනෙහි කරලා නැත්නම් ප්‍රඥාවෙන් තොරව අවිද්‍යාසහගතව මෙනෙහි කරන්න ගිහිල්ලා ඒ හේතුවෙන් හටගත්ත ඇලීම් සහ ගැටීම් හිද් දෙකක් හටගත්තා. කර්මභාවයේ පිටව කර්ම විඥාන දෙකක්. මෙන්න මේක හදගත්තාම මොකද වෙන්නේ? මේක පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නෝයි හටගත්. මොකද පටිච්ච සමුප්පන්නෝ හටගත්තා කියලා කියන්නේ? යම්කිසි දෙයක් ප්‍රියමනාපයෙන් බැඳුනහම ඒ දැන්න මනවරණ රූපයකට ප්‍රියමනාපයෙන් බැඳුනහම ඒ මුල් කරගෙන ඒකෙන් උපදින දේ මොකද්ද? උපන්නේ විඥානය. එන විඥානයේ පටිච්ච සමුප්පන්නයි කියන්නේ ඕකයි. ඒ වගේම එක සංකතයක් වුණා. සංකතයක් කියන්නේ ඉස්සෙල්ලා තිබුණ නැහැ. හේතුවක් නිසා හටගත්තා. මොකද්ද හේතුව? ඇහෙන් රූපයක් බලලා අවිද්‍යාව සහගතව ඒක මෙනෙහි කරන්න ගිහිල්ලා ඒ හේතුවෙන් හටගත්ත කර්ම විඥානයක් අන්න හටගත්ත ක්‍රමී. පටිච්ච සමුප්පන්නෝ සංකතයක් හටගත්තා. අන්න හටගත්ත ක්‍රමයක් තියෙනවා. දැන් මොකද්ද සංකතේ? අර අපි කිව්ව විඥානි කර්ම විඥානිය සංකතය. නාම සංකතය. දැන් සංකතය හටගත්තා. දැන් මොකද්ද සිද්ධ වුනේ? ඒ හට දැන් අපි බලන හැටියක් තියෙනවා දැන් මේක. අන්න දැන් බලනවා ක්‍රමී. ඇහෙන් රූපයක් පේනවා. ප්‍රියමනාපයෙන් නම් ඒ රූපේ ගත්තේ. ඒ රූපේ නිසා හටගත්තා වූ චක්කු විඥානිය මුල් කරගෙන කර්ම විඥානිය හටගත්තා. කාම සහගත දර්ශන කාමයේ මුල් කරගත්ත කර්ම විඥානයක් කර්ම භවයේ පිහිටියා. පිහිටලා ඉතින් ඕකට ආහාර දෙන ගානක වැඩිනවා. පිහිටියේත් වැඩුණේත් වේ කියන්නේ ඒකයි. පිහිටලා වැඩෙන්න පටන් ගන්නවා. වැඩෙන්න එක මෝරලා යලි යලි ඒකට අවශ්‍ය කරන ආහාර ඉඳලා අදහස එවනවා. නැවත නැවත බලන්න පොළඹවනවා. සිතිවිලි ගොඩනගනවා. මේක මහා වදයක් වෙනවා. ඊට පස්සේ නොබලා ඉඳ බෑ. ඒක මහා විශාල ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා. මොකද මේකට වෙන්නේ? අපි පෙළෙන එකක් තමයි මේ නිපදවි විඥානයක් කියලා. පෙළෙන දෙයක් නිස්පාදනය කරපුවාම ඒක ප්‍රතිඵලයේ පිළියම ලබා දෙන්නේ. ඇයි පෙළෙන්නේ? අපි ආසාවක් කියලා බලාපොරොත්තු වෙන කැමැත්තක් ගොඩ නැගුවා නම් පෙළෙන දෙයක්ම ගොඩ නැගිනවා මිසක් වෙන වැදගත් දෙයක් ගොඩ නැගින්නේ නැහැ. පෙළෙන්න හේතු වෙන දෙයක්මයි ගොඩ නැගින්නේ. එහෙනම් මේ පෙළෙන දෙයට කියනවා අනිත්‍ය දෙයක් ගොඩ නැගුණා කියලා. අනිත්‍යතාවයටපත් වෙන දෙයක් අනිත්භාවයටපත් වෙන දෙයක් ගොඩ නැගුණා. පෙරෙන දෙයක් ගොඩ නැගුණා. අට්ඨියති හරායිති විගොච්ඡති කියලා කිව්වෙත් ඒකයි. පෙරෙනවට කියන නම් මොකේ? එතෙන් මෙන්න මේ අට්ඨියති හරායිති විගොච්ඡති කියලා වචනෙන් අපි පෙන්නපු යමක් ඇද්ද? එහෙම එකක් තමයි මේ විඥානය කියලා ගොඩ නැගුණේ. කර්ම භවයේ පිට. දැන් මේක හොඳට තෝරා ගන්න ඕනේ. එහෙනම් ඇහෙන් රූපයක් බලලා ප්‍රියමනාප වශයෙන් හිතන්න ගියොත් ඒ විදිහට ඒකට දැන දෙන්න ගියොත් ඒක යලි යලි අසුර කරන්න ගියොත් ඔන්න ඔය ජාතිය විඥානය තමයි කර්ම භවයේ පිටලා වැඩෙන්නේ. එනං ඒක මොකද්ද? පටිච්චසමුප්පන්නව හටගත් සංගතය. ඒ වගේම පෙළෙන එකක් හටගත්තේ. එතන පටන්ගෙන හිත පෙළනවා. පෙළපෙලා ඉල්ලනවා. යලි යලි ලස්සන බලන්න පොළඹවනවා. ධර්ම මාර්ගයට බාධා පමුණවනවා. ඒකේ ආදීනව දකින්න ඕනේ. දහම් මගට බාධකයි. ඒ වගේම මනස සමතුලිතව තියාගන්න පුළුවන් කමක් නැහැ. නොඑක ආකාරවන්නා වූ කාම අදහස් ඇති කරවන්න හේතු වෙනවා. මෙන්න මේ විශාල ආදීනව ගොඩක් ඇති වෙනවා. මේවා කල්තියා දැනගන්න ඕනේ. මේ ඇහෙන් රූපය බලන්න ගියාම ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා අහක් කරන්න බෑ කිව්වේ ඒකයි. ඒක තත්ත්වය හොඳට තෝරා ගන්න ඕනේ. මොන තරම් අපරාධයක් අපිට ඒක සිද්ධ කරනවාද කියලා. ඉතින් මෙන්න මෙහෙම ඉස්සරහ තේරුම් ගන්නවා. සංකතයි පටිච්ච සමුප්පන්නයි. දැන් පටිච්ච සමුප්පන්නව හටගත්තේ මොකද්ද? ශේ ධර්මය. දැන් ශේ වෙනවා කියේ මොකද්ද? ඔන්නෙ අනිත්‍යතාවයටපත් වෙනවා. එහෙම නැත්නම් පෙරෙන බවටපත් වෙනවා. ඒකයි ශේ වෙනවා කියන්නේ. අපි මානසිකත්වයේ මහ වදයක් වෙනවා. ශේ වුණා. මොකද ශේ වෙලා ගියේ? ಗುಣධර්ම ලබා ගන්න හේතුකාරක නොවන්නා වූ ආකාරයෙන් කුණු ගෑවුණා. කාට ගැන්නුණා? නරක වුණ දෙයක් වුණා. අන්න ඒ වගේ දෙයක් උනේ. වය ධර්මයි. ඒක කවදාවත් අපිට පවතින ධර්මයක් නෙමෙයි. කොච්චර මේ විඥාන හටගත්තා ඒකෙන් අපි විනාශයක් ඇති කරන දෙයක් එනවා මිසක් වෙන හරියක් ඇත්තේ නැහැ. වාය ධර්ම ක්‍රම දෙකක්. එකක් තමයි ඒ ධර්මයේ වෙනසිල යනවා. මේක වාය ධර්ම ක්‍රමය. අනික තමයි අපේ ජීවිත தත්වයේ අපේ යහපත විනාශ කරනවා. යමක් නිසා අපේ නිවන නිවන් මාර්ග විනාශ කරනවා නම් යහමාර්ග විනාශ කරනවා නම් ඒකත් එක පැත්තකින් වාය ධර්ම. ඒකත් තෝරගන්න. යම්කි වෙනසෙන දෙයක් නිස්පාදනය වුණා නම් ඒකත් වාය ධර්ම. ඔය වාය ධර්ම ක්‍රම දෙකක් තියෙනවා තෝරා ගන්න ඕනේ. දැන් මෙතන වය ධර්ම වෙන්නේ මොකද්ද? ওই හටගත් ස්කන්ධයේ නාම ගොත්තන් අජීරති කිව්වගෙන වැටෙනවා. එකක්. අනිකාර්ණී ස්කන්ධයක් වුණත් මොහොතක් කාණි බිදි බිදි යනවා. හැදෙන එක අතීතයට යනවා. අපි අනි අනි ගොඩ නගනවා. ගොඩ නගන ගසාමි ආස්වාද විදින්. අනික ඔය හදාගත කර්ම විඥානය ගොඩ නගුව ඒ කර්ම විඥානය අපි පහතට හෙලනවා. අපේ මනස පහත් කර දමනවා. අපිට විනාශයක් ඇති කරවනවා. අන්නේ විනාශයක් ඇති කරන අර්ථයනොත් ඒක වාය ධර්ම වෙනවා. එහෙනම් මොකද්ද මේ ඇහෙන් රූපයක් බලන්න ගියහම අපිට හම්බ වෙන වස්තුවක් තිබුණාද? වටිනාද ඒ මොකද්ද? ආස්වාදී නැමැති මායාවට මුලා වෙලා අවිද්‍යාවේ නිගමනයේට මුලා වෙලා. ඒ ලක්ෂණ කියන එක බලන්න ගිහින් යලි යලි බලබලා ඔය කියනවා ආහාරය ලබා දුන්නාම ඇහෙන්. ඔය හටගන්න කර්ම විඥානේ නැත්නම් ඔය හටගන්න කර්ම භවයේ හටගන්න. ඔය වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරකින් ගොඩනැගිලා තියෙන. ඒ කාමයන්ට ගෝචර වෙන දර්ශන කාමයට ගෝචර වෙන ඔය කාම විඥානේ බීජය. දැන් සංකතිය බව දන්න. නිකන් හැදුන්නේ. අපේ මුලාව නිසා මුලාවෙන් කරපු වැඩක් නිසා මුලාවෙන් බලන්න ගිය නිසා හදාගත්ත සංකතය. ඒ පරිච්ඡවම්පන්නවයි හටගත්තේ. දැන් එකක් දන්න. ඒ වගේ මේ ක්ෂය ධර්මයක් පෙළනවා. එතන පටන් ගින් අපිව පෙළනවා. ඒ වගේම අපි විනාශය රැඳ තමනවා. අපිට කවදාවත් නිවන් දකින්න ඉඩ දෙන්නේ නැහැ. යහමගට යන්න ඉඩ දෙන්නේ නැහැ. කාමයන්ට ඇද දමලා, කාම ඡන්දයට ඇද දමලා, හිත අන්ධ කරලා, වැරදි ආකල්පයන්ට හිත මෙහෙයවලා, ඕන අයිත්‍යයක් අසාධාරණයක් කරන විදිහට හිත පොළඹවලා, දස අකුසලයට ඇදලා දමන විදිහට වැඩ කටයුතු කරලා, අපිට සතර අපාගත වීමට හේතු වෙන්නව විනාශයක් හදා දෙනවා මිසක්, ඔය විඥානේ කවදාවත් හොදක් කරන්නේ නැහැ කියලා යථාර්ථය දකින්න ඕන. මෙන්න මෙහෙම දැක්කහම දැන් අපි වචන හතරක් ගත්තා. මොකද්ද? සංකතයි, පටිච්ච සමුප්පන්නයි, ඡය ධර්මයි, වය ධර්මයි. දැන් ওই වචන හතර හොඳට තෝරා ගන්න ඕනේ. සංකතයි, පටිච්ච සමුප්පන්නයි, ඡය ධර්මයි, වය ධර්මයි. මොකද්ද මේ උනේ? සංකත උනේ, පටිච්ච සමුප්පන්න, ඡය ධර්ම, වය ධර්ම. අර කර්ම විඥානීයවත් කර්ම භවී පිහිටපු දර්ශන කාමී මුල් කරගත්ත දර්ශන කාමී ස්වභාවය ඇති හටගත කර්ම බීජේ. ඔන්නේ බීජේ මහා භයානකයි. ඕක තමයි අපිට භයානක විනාශය ඇති කරන්නේ. කවදාහරි ඕක මත්තිලා ඔය පස්සේ ගියොත් මරණාසන්න මොහතක හෝ ඕක අරමුණු චුත වෙන මොහතක අරමුණු වුණොත් සතර අපා උප්පති රත් හේතු වෙනවා. ඒ තරම් භයානකයි. කවදාවත් සුගතියකට නම් හේතු වෙන්නේ නැහැ. ඒ තරම් භයානක දෙයක් දර්ශන කාමී. ඉතින් හොඳින් තෝරා ගන්න ඕනේ මේකේ තියෙන භයානකත්වය. මෙන්න මෙහෙම කල්තියා තෝරා ගන්න ඉන්න ඕනේ. ඒ වගේම අනික තමයි අයිට විරුද්ධ දෙයක් එනකොට යම්තරම කාමයට ඇලුම් කරනවද ඒ පසුපස හඹා යන්න අපි නොයේ කාකාරී උත්සාහ කරනකොට ඒකට විරුද්ධ බාධකයක් ආවොත් එහෙම අපි ඊට විරුද්ධව ගැටෙන්න පටන් ගන්නවා. ගැටෙනකොටත් මොකද සිද්ධ වෙන්නේ? දූෂ්‍ය වන්නාව මානසිකත්වේ නිසා දූෂ්‍ය හිතවිලි ක්‍රියා වදන් ඔක්කොම ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒ හේතුවෙන් හටගන්නවා ද්වේෂ සහගත විඥානයක් අර කර්ම භවයේ. ඒක එකක් රාග විඥානය, අනික ද්වේෂ විඥානය. අන්න හටගන්න හැටි. රාග විඥාන බීජයක් හටගත්තා නම් කාම බීජයක් හටගත්තා. ද්වේෂ සහගතවන්නා වූ බීජයක් හටගත්තා. දුම්නස් බීජයක්. දැන් මේ දෙකම බිඳහරින්න ඕනේ. එහෙනම් සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ ඉන්ද්‍රිය භාවනාවේ. ඉන්ද්‍රිය භාවනාව කරනකොට ඔන්න ඔය කියනව ඇලෙන ගැටෙන හිත් දෙකම බිඳිර යනවා. මොකක් නිසාද? ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා. මේක සිද්ධාන්තය. පටිච්චසමුප්පාද සිද්ධාන්තය වගේම පටිච්චසමුප්පාද ක්‍රියාවලියෙන් හටගන්න දේ නිරෝධ කරන සිද්ධාන්තයක් තියෙනවා. පටිච්චසමුප්පාද නිරෝධ සිද්ධාන්තය. සංඛාර පත්‍ය විඥාන පටිච්චසමුප්පාද සිද්ධාන්තය. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන්නේ පරිත්‍යාගවාද නිරෝධ සිද්ධාන්තය. ඕක කවදාක කොයි කාලයකත් වෙනස් වෙන්නේ නැහැ. ওই සිද්ධාන්තය එහෙමමයි. ලෝතුරා බුදුරයන් වහන්සේ නම ලෝකේ පහළ වුණත් නැතත් කවුරු මොන ආගමක කිව්වත් නැතත් ආගම පිළිගන්නවා කිව්වත් නොපිළිගන්නවා කිව්වත් ওই සිද්ධාන්ත වෙනස් වෙන්නේ නැහැ. ඕක කාටත් එකයි. ওই ක්‍රමෙමයි වෙන්නේ. ඉනි තේරුම් ගන්න ඕනේ මේක විද්‍යාවක්. මේක ආගමක් නෙමෙයි. යථාර්ථය යථාතත්වේ ඔය කියන්නේ. බුදුරජාණන් වහන්සේ යථාර්ථයේ පෙන්වා දුන්න උත්තමයන් වහන්සේ නමක් නිසා මහා විද්‍යාඥය කිව්වෙත් ඒකයි. එතකොට මොකද්ද මේ පෙන්වා දුන්නේ? ඇහෙන් රූපයක් දැක්කහම ඇති වෙන්නා වූ ආකාරයයි පෙන්වන්නේ. මෙන්න මේක දිගෙන් දිගට පවත්වාගෙන ගියොත් අපිට මොකද වෙන්නේ? මේ කර්ම විඥානේ පිහිටලා ඒක පෝෂණය වෙනවා. යලි යලි බලන් බලන් පෝෂණය වෙන්න වෙන්න ඔය කියනවා මහා භයානකත්වේම වැඩි කරනවා. කවදාවත් අපිට නිවන් මාර්ග පාදා ගන්න බෑ. ඒකනේ ඉඩ දෙන්නේ මනස හැමදේම විසිරෝලා. ඒ පසුපත හඹා යන්න සලස්සනවා. ලෝකයේ පසුපත හඹා යන්න සලස්සපුවාම ලෝකයෙන් ඈතර වෙන්න තියා පිනක් දහමක් කරන මට්ටමට හිත හදා ගන්න බැරුව යනවා. මේ එක දෙයක් වෙන්නේ. එහෙනම් ඇහිං රූපියක් බලනකොට මේ தත්ති දැකලා මෙහෙම ආදීනව දකින්න ඕනේ. දැක්කට පස්සේ අපි මොකද්ද මේ බලන්නේ? කාම සාගත ඇසුරකින් නම් මේ හිත යවන්නේ. මේ කවුරුවා කරන දෙයක් නෙමෙයි. අපේ මුලාව නිසා තේරුම් ගන්න බැරුව අවිද්‍යාවෙන් වැහිලා අපි ලෝකේ මුලාවට තැන දීලා අපි ඉතින් මුලා සාගත වැඩ පිළක් අපිම නිර්මාණය කරපු නිසාම තමයි. මේ කියන්නේ ආව දුක්ගින්න හටගන්න හේතුනේ. බාධකේ හටගන්න හේතුනේ. එහෙනම් ওই බාධකෙන් නිදහස් වෙනකන් අපිට මේ මාර්ගය වඩන්න බෑ. සමාධියක් හෝ විදර්ශනා සමාධියක් හෝ මේ සමත විදර්ශනා දෙකම වඩා ගන්න බැරුව යනවා. මේ දෙකම වැඩෙන්න නම් මොකද වෙන්න ඕනේ? නීවරණ සමත වෙන්න ඕනේ විදියට. නීවරණ සමත වෙන්න නම් ඉන්ද්‍රිය භාවනාව ඒ ක්‍රමයට පටන්ගෙන වඩන්න ඕනේ. එහෙනම් ඇහිං වැඩ ගන්න පුළුවන්. ඇහිං බලන් ඉපා කිව්වේ නෑ. අන්ධේක වාගින්ද ලැබෑ. ඇහැ තියෙන්නේ ඇහිං ගත යුතු වැඩ කොටසක් තියෙනවා. ඇලෙන ගැටෙන වැඩ පිළිල අත්හැරලා යන්න එන්න පාර දොර බලා ගන්න ඕනේ. කලබල දෙයක් ආහාරයක් හදාගෙන හොඳට බලන්න ඕනේ. ඒතොර ඉවාගෙන හැම දෙයක්ම කටයුතු කරගන්න මේ කය හොදලා පිළිඳු කරගන්න සියලු කටයුතු කරගන්නකොට යන්නේ ඉන කනගුණ වටපිට බලන දේවල් තියෙනවා අවශ්‍ය දේවල් ගොවිතැනක් පතා කරනවා නම් වාහනයක යනවා නම් ඇහි පාවිච්චි කරන්න ඕනේ. ඒ සඳහා පාවිච්චි කිරීම නෙමෙයි මේ කියන්නේ. ඒව කළ යුතු දේවල්. ඒව ඇලෙන්න ගැටෙන්න හේතු වෙන්නේ අනෙමෙයි. මේ ජීවිතය අවසාන දක්වා පවත්වාගෙන යන්න අවශ්‍ය කරන උපකරණයක් විතරයි. ඒ සඳහා පාවිච්චි කිරීම ඉන්ද්‍රිය භාවනාවට බාධකයක් නෙමෙයි. බාධකේ මොකද්ද? යම්කිසි ඇලීමට ගැටීමට නැන රාගයට ද්වේෂයට හේතු වෙන විදියට ඒ සඳහා බැලීමේ ක්‍රියාවලියයි ඉන්ද්‍රිය භාවනාවෙන් සංවර කර අතර කරගන්න. ඉන්ද්‍රිය සංවරය කිවි ඒකයි. එතන මෙන්න මේ ආකාරයෙන් තේරුම් අරගෙන ඇහැ සංවර කරගන්න හැටි දැනගන්න ඕනේ. ඉතින් ඇහැට යමක් බලනකොට ඒ බලනදී ඇලෙන සහගත එකක් නම් ගැටීමට හේතු වෙන එකක් නම් අපි අන්නේ කාරණේ මනසේ තේරුම් අරගෙන මේක හරියක් නැති දෙයක් පස්සේ මොකද මේ ඇහැ මෙහි යවන්නේ? ඇහැ තියෙන්නේ ඕවා කරන්න නෙමෙයි. අපිට ආර්ය ධර්මයේ පූර්ණ කරගන්න අපිට මේ ඇත් දෙකක් තියෙන්නේ. ඒ වගේ අනවශ්‍ය දේවල් කරලා කාම ඡන්දයයි ව්‍යාපාදයයි කියන මේ නීවරණ දෙක අදාගන්න ඒ පැත්තට යොමු කරන්න නෙමෙයි. ඇලීමේ ගැටීමේ විචිත්තභාවයට යොමු කරන්න නෙමෙයි. ඒක භයානක දෙයක්. ඒක හොඳට තේරුම් ගන්න. දැලි පිහියක් අපි පරිහරණය කරන්නේ අනුගේ බෙල්ල කවන්න නෙමෙයි. අපි කපා ගන්න නෙමෙයි. කෙස් රවුළු බා ගන්න. ඒ වැදගත් දෙයක් කරගන්න. ඒ වගේ අපි යම්කිසි විදිහක ඇහැ පාවිච්චි කරේ ඉත්තේ ඒ වගේ. වෙනසෙන්න පාවිච්චි කළොත් මහ විනාශයක්. ධර්මානුකූලව පැවැත්තර පාවිච්චි කළොත් යහපතක්. ඔය කාරණේ හොඳට තෝරා ගන්න ඕනේ. තෝරාගෙන මනසෙ ඇහැ සංවර කරගන්න ඕනේ ඒක නෙමෙයි. සංවර කරගන්නවා ගම මොනවත් බලන්නේ නැතුව බිම් බලාගෙන ඉන්නවා නෙමෙයි. හොඳින් තේරුම් ගන්න ඕනේ කාරණේ. බැලිය යුත්ත බලන්න ඕනේ. මොනවද බැලිය යුත්ත? දැන් අපි මුලින් විග්‍රහ කරලා දුන්නා. කාමීට හේතු වෙන දේවල් බලන්න නෙමෙයි. ඒ මුලාවට හේතු වෙන දේවල් බලන්න නෙමෙයි. ද්වේෂයට හේතු වෙන දේවල් පස්සේ යන්නේ ඒ සඳහා මෙහි යවන්න නෙමෙයි. ඇත් දෙකෙන් ගන්න ඕන තරම් වැඩ තියෙනවා. මේ ජීවිතය අවසාන වෙනකන් මේ ජීවිතය පවත්වන්න. ඒ වගේම බණ පොතක් බලන්න. ධර්මයක් වටහා ගන්න. ඒ වගේ දේකට යොමු කරන්න. මේ ඇහෙන් ප්‍රයෝජන ගන්නවා. ඒව කවදාවත් ඉන්ද්‍රිය භාවනාවට බාධා නෙමෙයි. ඒ වගේම ආහාරයක් ගන්න. ආහාරයක් සකස් කරගන්න. ගොවිතැනපතක් කරගන්න. ඒ වගේ විනහිරදාම් කරන්න. ඇත් දෙක හොඳට පැහැදිලි වේ සඳහා කටයුතු කරන්න මෙහි යවන්න ඕනේ. ඒවා ඉන්ද්‍රිය භාවනාවට බාධා නෙවෙයි. එකම බාධාව යම්කිසි මේ රාග සහගත දෙයක් මුල් කරගෙන. ඒවා බලන් ඒවට මෙහි යවන්න පටන් ගන්නවා නම් ඒක තමයි පළවෙනිම බාධකේ වෙන්නේ. ඒවා අයින් කරගන්න ඕනේ. ඒවට වහාම මනස සිහියෙන් ඉන්න ඕනේ අන්න ඒකට. මනස සතියෙන් ඉඳලා ඒවා විතර අයින් කරගන්න පුරුදු වෙන්න ඕනේ. අන්න ඒතර දකින්නවා. ඇහෙන් රූපයක් බලනකොට මේ ප්‍රියමනාප රූපයක් මේ ඉන්නේ. ඉත්‍යයි ප්‍රියයි. මොන જાතියවද? කාම සහගතයි. කාම සංහිතයි. එතකොට දකින්නවා ඒ විදිහේ. දැකලා ඉන්න කාමයට කිජු වෙන්නා වූ කාමයට ඇලීමට හේතු වෙන්නා වූ රූපයක් තමයි මේ පේන්නේ. වහාම ඉවත් කරගටිවි ඇත්තේ. මේක පුරුදු කරගෙන ගියාම දකින්න කොටම ඇහිදිය ගහන මොහොතකින් ඇත් දෙක සංවර කරගෙන අනිත් පැතර ගන්න හැකියාව ලැබෙනවා. නැවත මේ පැතර යමු කරන්නේ. මේක අපි ඉතින් මනා 100 ඉලක්ක කරන්න ඕන දෙයක්. මේක ප්‍රගුණ කරගෙන ගියා නම් ටික කාලයක් ඔය කියනවා බාධකේ දුර වෙනවා. අනේ දුරුනහ මොකද වෙන්නේ යා දකින්නේ. ඇතෙන් කළ යුතු දේ අපි දැක්කට ඔය විදිහට. දැන් මේක පාලි වාක්‍ය කියන ගත්තම මේක සිද්ධ වෙන්නේ නැහැ. ඔය අදහස දැනගන්න ඕනේ. අපි වාක්‍යකින් නෙමෙයි ලෝකෙ හැදිරෙන්නේ. පාලිය ලිව්වත් සිංහල ලිව්වත් ඉංග්‍රීසි ලිව්වත් නෙමෙයි හැදිරෙන්නේ. අපේ ඉන්ද්‍රිය හිතන කියන කරන වැඩ පිළිවෙල සංවර කර ගැනීම අපේ ක්‍රියාදාමය. ඒ ක්‍රියාදාමය තුළින් නිවන් අවබෝධ කරන්නේ. හොඳින් තේරුම් අරගෙන නිවන් අවබෝධ කරගන්න ඕනේ ওই ටිකයි. එන පාලි ඉගෙන ගන්න ඕනේ, සිංහල ඉගෙන ගන්න ඕනේ, භාෂා ව්‍යාකරණ ඉගෙන ගන්න ඕනේ කියලා එකක් නැහැ. ඒවා ලෝකායත ශාස්ත්‍ර වෙන අංශයක් නිවන් දකින්න වගේ එකක්. නිවන් දකින්න වගේ මේ ක්‍රමවේදය හොඳට තෝරා ගන්න එකයි. තෝරාගෙන ඉවරයි තන් තමන් ඊට අනුව හැසිරෙන්න ඕනේ. ඒතර මොකක් නිසාද මේ හැසිරෙන්නේ? මේ ධර්මයේ ඉස්සරහ තේරුම් ගන්නවා. මේ ධර්මයේ තෝරාගත්තට පස්සේ මුලින් අහලා තෝරාගත්තට පස්සේ බණ අහලා මේක තේරෙනවා. ඒතර ඉන්ද්‍රිය සංවර කර ගැනීමේ ක්‍රමී දන්නවා. ඒකේ වටිනාකම දන්නවා. මෙන්න මෙහෙම දැනගෙන කරගෙන යනකොට කරගන්න හැකියාව ලැබෙනවා. මොකද යමක් කරන්නේ ඇයි කියන ප්‍රශ්නයක් ආපුහා ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඉන්න ඕන හරියට. ධර්මානුකූලව, විද්‍යානුකූලව ගැළපෙන පිළිතුරක් ඉන්න ඕන. එහෙනම් ඒ වැඩේ කරන්න අතර කරන්න හරි බෑ. කරන්න හෝ යමක් නතර කරන්න හෝ යමක් කරන්න හෝ හේතුව දකින්න ඕන. ඒකේ වටිනාකම දකින්න ඕන. අවශ්‍යතාවය දකින්න ඕන. ඒතකොට තමයි කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේ විදිහට ඉන්ද්‍රිය භාවනාවෙන් සංවර කරගන්න වටිනාකම දැක්කහම අපිට පුළුවන්කම ලැබෙනවා ඒකේ වටිනාකම දැකලා ඒ සංවරත්තේ ආරම්භ කරන්න. දැන් මේ ටික තේරුම් ගත්තා නම්, දැන් මේ ටික ඇහුණා නම්, සෝතාවදානී තිබුණා නම්, තම් පජානනා පඤ්ඤා කියන මේක මනසේ දකින්නාව නුවණ ප්‍රඥාව පහළ වෙනවා. අන්න ඒක තමයි සුතමේ ඥානෙ. සුතමේ ඥානෙ පහළ වුණා නම් සුතමේ පඤ්ඤා කියලත් මේකට කියනවා. චින්තාමේ පඤ්ඤා ගන්නේ කොහොමද? දැන් එක ඉන්ද්‍රියක් ගැන කිව්වහම ඔය ක්‍රමයටම යම් කෙනෙකුට තේරෙන්න පටන් ගත්තා නම් කන ගැනත් මම දැන් නොකිව්වට මට තේරෙනවා. නාසයෙන් එන මේ අරමුණත් මට දැන් තේරුම් ගන්න පුළුවන් ඔය ක්‍රම කතාවත්. දිවට දැනෙද්දී, කයට දැනෙද්දී මට රටාවේ තෝරා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ගියා තමන්ට තේරෙනවා නම් එකක් කියපුවාම ඒ අනුසාරයෙන් අනික් ඉන්ද්‍රියක් ගැන. අන්න චින්තාමේ පඤ්ඤාව යට තියෙනවා. හැකියාව ලැබුණා. දැන් යාර තියෙන්නේ මොකද්ද? භාවනාමය පඤ්ඤාවට අනුකූලව හසුරෝණික විතරයි. හසුරෝණන්නට මාර්ගය වැඩෙනවා. දැන් ඔබ තෝරා ගන්න ඕනේ. දැන් ඉතලා හිතලා බලන්න ඇහැ ගැන කිව්ව විදිහට දැන් කන ගැනත් මට හිතා ගන්න පුළුවන්ද? බැයිද? තම තමන් හිතන්න. හිතලා බලන්න දැන් මේ විදිහට එනකොට මම තවත් එක ඉන්ද්‍රියක් ගැන කියන්නම්. ඒතොර හිතුවා හරික හරිද? කැරබිලා තියනවාද කියලා ඒතොර වෙන්නේ. කන්ට විවිධ ශබ්ද එනවා. ඉෂ්ට ප්‍රිය ආරමුණු එනවා. අනිෂ්ට අප්‍රිය ආරමුණුත් එනවා. මධ්‍යස්ථ ඒවත් එනවා. ඒතර ඉෂ්ට ප්‍රිය ආරමුණක් කනට ආපුහා මොකද වෙන්නේ? ඒ ශබ්දයේ හිත ඇලෙනවා. ආසාවක් ඇති වෙනවා. කාම සහගත අදහසක් නම් ආවේ. ඒ ශබ්දේ ඒ මිහිරියාවට හිත දීලා ඒක අහලා නැවතලක් ආස්වාද විඳින්න හිතෙනවා. යලි යලි අහන්න හිතෙනවා. මේක ක්‍රමයක්. අන්න එහෙම අවස්ථාවක් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ආවත් මොකද වෙන්නේ? අපේ අදහස ඒ පැත්තට නැඹුරු වෙනවා. කාම අදහස් ගන්න ශබ්දේ මෙහෙ ඇවෙනවා. මෙහෙ වුණත් අපි ඒ පැත්තට නැඹුරු වෙනවා. නැඹුරුනත් මොකද වෙන්නේ අපිට? අපේ හිතවිලි හට ගන්නවා කාම සහගත සංකල්පනා මුල් වෙලා. කාම සෝත විඥානයේ මුල් කරගත්ත කාම සහගත හිතක් හට ගන්නවා. අර විදිහටම කර්මභාවය. ඒ හිත හටගත්තාම කාම බීජයක් වෙනවා සබ්දේ මුල් කරගෙන. සබ්දේ අරමුණු කරගෙන හටගත්ත කාම හිතක් හට ගන්නවා කර්ම භවී කර්ම විඥානයක් වශයෙන්. ඒතර මොකද වෙන්නේ? ඒ විඥානේ අර වගේම අදහස් දෙන්න පටන් ගන්නවා. යලි යලි එහෙම සද්ද අහන්න. ඒ විහිර යලි යලි ආස්වාද විදපන් විදපන් කියලා අදහස් දෙන්න පටන් ගන්නවා. ඒ පස්සේ පස්සේ මනස හඹා යනවා. කය මෙහි යවන්න වෙනවා. අන්න ඒතර මොකද වෙන්නේ? අපි එවන් ශබ්ද ගැන ආස්වාද වශයෙන් හිතනවා. ඒ වගේන වර්ණාත්මකව කියනවා. ඒවට යොමු වෙලා නැඹුරු වෙනවා. මෙන්න මේ ක්‍රමයට අපි පුරුදු වුණොත් එහෙම මොකද වෙන්නේ? හිතන කියන කරන වැඩ පිළිවෙල නිසා අපිට සංඛාර ගොඩනැගීමක් වෙනවා. සබ්දේ මුල් කරගත්ත ආස්වාදයේ සංකාරය ගොඩනගනවා. ඒ සංකාරපත්තියෙන් විඥානයක් හටගන්නවා ඔය කියන කර්ම භවයේ. අන්න ඒක තමයි සබ්දේ මුල් කරගත්ත කාම බීජය. මෙන්න මේ බීජය හටගත්තාට පස්සේ යලි යලි ඇසුරු කරන්න කරන්න ඒ බීජයට වැඩින්න ආහාර වෙනවා. ආහාර නැත්නම් අර කියන්නා වූ කාම විඥානය, ශබ්දකාම විඥානය අර කර්ම භවයේ වැඩෙනවා. වැඩින්න වැඩින්න මොකද කරන්නේ? මෝරණ විඥානයේ නැවත ආපහු අපිට මහ බලකිරීමක් ඇති කරනවා. එවන් ශබ්ද අහන්න. ඒ පැත්තෙන් නැඹුරු කරවන අදහස් දෙනවා. අපි කියන යටි හිතේ පිටලා අදහස් දෙන්න පටන් ගත්තා කියලා. ඔන්නේ අදහස ආයි පාලනය කරගන්න හරි අමාරු වෙනවා. ඒ ශබ්දේ පසුපස හඹා යනවා. යටි යටි ඒවා හිතන කියන කරන ඒ මුල් කරගත කටින්තර බහිනවා. සංකාරපත්‍ය විඥානයේ ලැබිලා නැවත නැවත බලවත් වෙනවා. මේ විඥානයේ බලවත් වුනහමත් අර ක්‍රමයේ තමයි. මොකද්ද? ඉස්සෙල්ලා නොතිබිච්ච දැනෙන හිත තිබුණා. ආරම්මන විඥාන ලක්ෂණ චිත්තං කියන චිත්ත ස්වභාවය තිබුණා. අරමුණක් එනකොට විවිධ අරමුණු දැනගන්න ලක්ෂණයක් තිබුණා. ඒ ලක්ෂණය තිබුණාද? ඒක තිබුණේ නැහැ. ශබ්දකාමයේ සහිත හිතක් එතන තිබුණේ නැහැ. අන්න ආගන්තුක කෙලෙසියකින් හටගත් එක. අන්නේ ආගන්තුක කෙලෙසිත තමයි අපි විඥාන කිව්වේ. ඒ හිතේ හටගත් චිත්තවල විඥාන හටගත්තේ. පැල්ලමක් හටගත්තා. කෙලෙස් පැල්ලමක්. ඒක තමයි විඥාන. ශබ්ද විඥානයත් ඒ වගේ. ශබ්දේ නෙමෙයි මේ කියන්නේ. ශබ්දකාම විඥානය. ඔනේ ශබ්දකාමයේ මුල් කරගත්ත විඥානයක් හටගත්තා නම් අන්නේ ඒක කාම හිතක් වෙනවා. කාම විඥානයක් වෙනවා. ඔය කාම විඥානයේ ඉස්සෙල්ලා තිබුණේ නැහැ. අපි ඉතින් අපේ මුලාවෙන් අවිද්‍යාව නිසා අපි ඒක තරම දන්නේ නැතුව වැඩක් නැති කාම අදහස් පස්සේ ගිහිල්ලා ඒ අදහස් වලින් ඒවත් සවන් දීලා ඒවා ගොනු කරලා ඒ තුලින් ගොඩනගාගත්ත අපිම ගොඩනගපු එකක් නිසා මේක සකස් කරගත්ත එකක්. එනම් මේ කාම විඥානයේ සංකතයක්. එතකොට හදාගන්නේ එහෙමයි. මේක නිකන් හැදුන්නේ පටිච්ච සමුප්පන්නවයි හැදුන්නේ. එහෙනම් හදාගත්තේ මොකද්ද? පෙරෙන එකක් හදාගත්තා විතර හොඳ එකක් හදාගෙන නැහැ. එහෙනම් අනිත්‍යාවිට පත්කරන එකක් හදාගත්තා. අපි පෙරෙන්න කැමති නැහැ නමුත් පෙරෙනවා. පෙරෙන්න හේතු වෙන එකක් හදාගත්තා නම් ඕකට කියනවා අනිච්ච. පෙරෙන අර්ථයෙන් අනිච්ච කිව්වි. එතන අනිත්‍යයක් හදාගත්තා. අනිත්‍යයි සංකතයි. දැන් මොකද වෙන්නේ? ඒ තමයි සේ ධර්ම කිව්වේ අනිත්‍ය ධර්මයක් උඩ හැදුන හැටි. සංකතයක් හැදුනා. ඒ වගේම පරිත්‍යාග උපන්නයි ඒ ක්ෂය ධර්මයක්. ඒ වගේම විනාශය කරා ගෙනියනවා. මොකද්ද විනාශයේ දියාකාරයක්? එකක් තමයි මේ හදාපු එක බිඳිලා යනවා. හැබැයි හැදුවේ නරක එකක් නම් බිඳිලා ගියාට කමක් නැහැ වැඩි හොට. හැබැයි බිඳිලා යන්නේ තව එකක් නිපදවලා දීලා. ඒකත් හොඳට තේරුම් ගන්න ඕන. මොහොතක් ගන්න ඒ හදපු සංකත බිඳි බිඳි ගියාට ආහාරය දෙන තාක්කල් ඕක නතර කරන්නේ. ආහාරය පෝෂණය වෙවි නව සංකතයක් ගොඩනගනවා. ගොඩනගෙන ගොඩනගෙන එක ගෙවිල යනවා. ආහාර දිනසාකල් සංකතයක් වශයෙන් ගොඩනගෙන ගා මේ විඥාන පරපුරක් එක දිගට ගේනවා. අතීත විඥාන මෙහාට ආවා නෙමෙයි. හේතුයේ ඵලයක් වශයෙන් හටගත්ත විඥානය එතර බිඳිට යනවා මොහොතකින්. හැබැයි අපි හේතු නවත්ත නැතුව දෙන නිසා ඒ අනුකූල විඥාන පරපුරක් හැදි හැදි ඉදිරියට එනවා. අපිට පේන්නේ එකම විඥානයක් එනවා වගේ. එකම විඥානයක් එනවා නෙමෙයි මේ තියෙන පවතිනවා නෙමෙයි. ওই හේතුඵල ක්‍රියාවලියක් වශයෙන් හටගෙන ওই විදිහට ගොඩනැගි සකස් වෙවි තියෙනවා. මෙන්න මේ සකස් වෙන එක තමයි කවදා හරි ওই විදිහට ආරමුණු දීලා අදාතින් නැවත සකස් කළොත් මරණාසන්න මොහොතක සතරපාගතෙන උප්පත්තියකටයි හේතු වෙන්නේ. කවදාවත් කාම හිතක් එහෙම පහළ වුණොත් ඒ විදිහට ඕකෙන් යහපත් උප්පත්තියක් වෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන අන්ධභාවයක් ඇති කරලා කාමච්ඡන්දයක් ඇති කරලා කාමච්ඡන්දය නිසා උපදිනොත් සතරපා උප්පත්තියට හේතු වෙනවා. ඒ තරම් භයානකයි. මෙලවත් කරදර ඇති කරලා පෙළලා පරලොවත් සතරපා උප්පත්තියට දාන කාම විඥානයක් නම් පහළ කළේ ඒ ජාතිය භයානකත්වයේ දැකලා ඒවෙන් සංවර කරන්න ඕනේ. එහෙනම් සංවර කරන්නේ මොකද්ද? කණින් ඇසිය යුත්තක් තියෙන. අහන්න අවශ්‍ය දේවල් වලට කන පාවිච්චි කරනවා. කාම සහගත කාමෝපසංහිත යම්කිසි අදහස් ගන්න ඒ වගේ වැඩක් නැතිවට කනපාවි කියන සම්පූර්ණ වහාම නතර කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒවට සවන් දෙන්නේ නැහැ. ඒවා වෙන්නේලා යනවා. ඒවා ඇතුළු කරගෙන ඉන්නේ නැහැ. ඒවා කහක් වෙනවා. ආගල තමන්ට අවශ්‍ය දෙයක් ගන්න. තමන්ට ඕන දෙයක් ප්‍රගුණ කරගෙන ගියහම අනුන් කොච්චරේලා කියෙව්වත් කාමයන් ගැන අපිට එක වචනයක්වත් ඇහෙන්නේ නැතුව ඉන්න පුළුවන් මට්ටමක් එනවා. අවදානින් තියෙනකොට තමයි ඒවට අපිට වදයක් වෙලා තියෙන්නේ. අපි හොඳට ප්‍රගුණ කරගත්තොත් කවුරු මොනවා කතා කරගෙන ඉන්නත් අපිට ඒක ඇහෙන්නේ නැතුව හිටියේ හැයි. අහන්නේ නැතුව ඉන්නත් පුළුවන් අපේ පාඩුවේ ඉන්නත් පුළුවන්. ඒක හා සම්බන්ධයි. මේක ප්‍රගුණ වුණාමයි ලැබෙන්නේ. මෙන්න මේකට කියනවා ඉන්ද්‍රිය සංවරේ ඒ වගේම සෝතේන්ද්‍රිය සංවර කරන්නේ කොහොමද? චක්කු ඉන්ද්‍රිය සෝතේන්ද්‍රිය සංවර කරන ක්‍රමයට ඔය විදිහට බලා ගන්න ඕනේ. දැන් සකස් වෙන ආකාරය. දැන් ඇහැ බැලුවහම මොකද? දැන් ඔන්නෝම සකස් කරගත්ත වැඩ පිළිලක් නිසාම අපි යම්කිසි විදියක කාම ඡන්දයෙන් සකස් වුණොත් එහෙම සතර පාව උපත්තියට යනවා. යම්කිසි කාම රාගයට හේතුකාරක වන්නා වූ දියක් සකස් කරලා තිබුණොත් අපි යෝගී යථාර්ථයෙන් අවිද්‍යාව විදහැරලා තිබුණේ නැත්නම් අනුසය පවතිනවා. රාග අනුසය, රූප රාග අනුසය, සත්ත්ව රාග අනුසය පවතිනවා. ඒ වගේම දැන් ගන්ධ රස ස්පර්ශ ගැන දැන් ඔක්කොම විග්‍රහ කරන්න ඕනේ නැහැ. දැන් තේරුම් ගන්න ඕනේ. චින්තාමේ පඤ්ඤාවෙන් වැටහෙන දැන් දෙකක් විග්‍රහ කරලා දුන්නේ එහෙමයි. ওই විදිහට අනිකවත් වඩහා ගන්න ඕනේ. ඒතර ගන්ධ රස ස්පර්ශ ආදී ওই විදිහට අපි ගත්තහම කාම රාග ඉදිරුනොත් එහෙම. පිනක් දහම කර ගැනීමට කාම ඡන්දයයි මේ විරුද්ධ වෙන්නේ. කාම ඡන්දේ වද දෙන්නේ. ඒතර අපි යහපතා කරන වෙලාවේදී අර රාගය අනුසේ වශයෙන් පවතිනවා මතු වෙන්නේ නැතුව. හැබැයි අනුසේ වශයෙන් පැවතුනත් මොකද වෙන්නේ? කවදාවත් මතු භවයේ උප්පත්තිය ඇතිකරන්න අනුසේ හේතු වෙනවා. ඒ කියන්නේ අපි යහපත් හිතවිලක් ගත්තොත් යහපත් හිතවිලක් නිසා හේතුවේ සුගතියට හේතු වෙන්නා වූ යහපත් කුසල හිතවිලක් නිසා උපදුණා. අනුසේ තිබිච්ච නිසා රූප රාග අනුසේ, ශබ්ද රාග අනුසේ, ගන්ධ රාග අනුසේ, රස රාග අනුසේ, පොට්ටබ්බ රාග අනුසේ තිබුණා. ඒ අනුසේ මුල් කරගෙන මේ ඉන්ද්‍රිය පහළ වෙන්න හේතු වෙනවා ඊළඟ භවයේ. ඒද ඇසෙන් කනින් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මනෙන් බේරෙන්න බෑ. අනුසේ තියෙන තාක්කල්. අන්න අනුසේ තිබුණාම මොකද වෙන්නේ? අන්න ඒක ඇස පහළ වෙනවා. ඇස කියලා පහළුනේ මොකද්ද? ඒ සංකතය. සකස් වෙච්ච දෙයක්. සකස් වුණේ යමක් පහළ වුණා නම් පහළ වුණේ හොදක් කරන්න නෙමෙයි. අනුසේ වුණා තිවිලා තියෙන කෙලෙස් අනුසයක්. රාග අනුසේ. රාග අනුසේ නිසා පහළ කරන්න පෙළෙන එකක් නිසා වෙන එකක් නෙමෙයි. නෑ පෙළෙන්න හේතු වෙන ඇහැ කනක් දිවක් නාසය ශරීරයක් මනක් නවත ගොඩනැගුවොත් අන්නේ අනිච්ච වූ ඇසක් කන දිවක් නාසය ශරීරයක් මනක් ගොඩනැගුවා. සංකතයි පරිච්ඡ සම්පන්නයි. දැන් පරිච්ඡ සම්පන්නව තමයි භවපත්‍යා ජාති කියලා මේක ගොඩනැගෙන. කර්ම භවයෙන් උප්පත්ති භවය හදනවා. උප්පත්ති භවයෙන් උප්පත්ති ජාතියේදී නවතත් ඇසක් කන දිවක් නාසය ශරීරයක් මනක් ගොඩනගලා දෙනවා. අන්න උප්පත්ති භවය හැදුවා පරිච්ඡ සම්පන්නව ඒකයි. දැන් හැදුවේ මොකද්ද? ක්ෂේ ධර්මය. ඒ කියන්නේ පෙළෙන එකක්ම හදලා දුන්නා මිසක් වෙන එකක් අපිට හදලා දෙන්නේ අනන්ත සංසාරයේ වෙන හැදී පෙළෙන එකක්. අනිච් එකක්. විවේකයි. වය ධර්මය. වෙනසෙන එකක් හදලා දුන්නා. මොහොතක්වත් එකාකාර දින හොඳ එකක් හැදුවේ නැහැ. වෙනසෙන එකක්ම හැදී එක වෙනසෙනවා. වෙනසෙන්නේ මොකක් කරලාද? නිවන් පැත්තත් යහපත් පැත්තත් වනසලා දාපු එකක් තමයි මතු වෙලා ඉන්නේ. ඉතින් අපිට කවදාවත් මේ ඇහැ රූපේ චක්කු විඥානේ කියන ඒවා චක්කු සංපස්සේ ජා වේදනා කියන මේ ආදි වශයෙන් ගත්තා. මේ සියල්ලම ගැනින්නේ මොකද්ද? ඔන්නෝය කියන සංකතයි පරිත්‍ථ සම්පන්නයි ක්ෂේ ධර්මයි වාය ධර්මයි. කිසිම හරයක් ඇති දෙයක් ඔය ඇතුළු කරන්නේ නැහැ. මෙන්න මේක යලි යලි සිහි කරලා පුරුදු වෙන්න ඕනේ. ඇස කන නාසය දිව කය මන කියන මේ ඉන්ද්‍රියන් ගැන බලන්න. එකින් එක බලලා හුරු කරගන්න. ඒ හුරු කරගත්තාම ක්‍රමක්‍රමයෙන් ඔය ටික විඳිලා යනවා. විඳිලා ගියාට පස්සේ ඔය කිනාව සංවරතාවේ ඇති වෙන්න පටන් ගන්නවා. සංකල්පිත රාගයක් ඇද්ද? අන්නේ සංකල්පිත රාගය කියන එක තමයි අපි කැමැත්තක් හදා ගන්නවා කියන්නේ. යමකට කැමැත්තක් ගොඩනගා ගත්තොත් බලාපොරොත්තු වෙනවා මතු. අන්නේ එකයි අලු නැති කරගන්න ඕනේ. කැමැත්තක් ගොඩනැගිනවාද කියන්නේ නිතර හිතලා බලන්න ඕනේ. රූප බලන්න කැමැත්තක්, සද්ද අහන්න කැමැත්තක්, ආග්‍රහණය කරන්න කැමැත්තක්, රස බලන්න කැමැත්තක්, පහද ලබන්න කැමැත්තක්, ඒ වගේම හිතන්න කැමැත්තක්. ඔය කැමැත්තක් කියන එක තියෙනවා නම් සංකල්පිත රාගයක් ගොඩනැගිලා ඔන්නෝයි තත්ත්වෙටපත් වෙනවා. අන්නේ කැමැත්ත තමයි දුරු කරගන්න ඕනේ. කැමැත්ත දුරු කරගත්තොත් සංවරතාවය හට ගන්නවා. එතකොට අපිට පුළුවන් වෙනවා කාමච්ඡන්දිය දුරු කරලා ව්‍යාපාදිය දුරු කරගත්තාම තීන මිද්ද උද්ධච්ච කුකුච විචිකිච්ඡා කියන ඒවා ක්‍රමානුකූලව දුරු වෙලා යනවා. මෙහෙම දුරු කරගත්තාම ඉන්ද්‍රිය භාවනාව තුළින් සංවරත්තේ උදා කරගන්න ඕනේ. උදා කරගත්තාම මේ මාර්ගය වඩන්න පුළුවන්. ඉතින් හොඳින් තේරුම් ගන්න ඕනේ ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ නැතුව නම් මොනම විදියකින්වත් පුළුවන් කමක් නැහැ. සමත විදර්ශනා භාවනා ප්‍රගුණ කරගන්න. ඉතින් අත්‍යවශ්‍යම ඔය ටික කරන්න පුළුවන් ඕනේ. ඔය කිව්ව ආකාරයෙන් තේරුම් අරගන්න.